සමන්තාචක්කවාලේසු අත්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විනයෝ නාම ශාසනස්ස ආයෝ විනයේ තිතේ ශාසනං තිතං හෝති ති ගෞරවනීය මහානාග විහාරාධිපති ආචාර්ය නම කියන්නට අවසරයි මහවැව මහින්ද ලොකු ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝ රත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වත් හැම දිනාම දැන් සූදානම් වෙලා ඉන්නේ විශේෂ පින්කමක හිට සිද්ධ වෙන්න යන විශේෂ පින්කමක විශේෂත්වය සිහි කරමින් යම් අනුමෝදනා ධර්මයක් ශ්‍රවණය කිරීමට මේ පින්කමේ තියෙන විශේෂත්වය තමයි සීමා මාලකයක් මහා සංඝ රත්නයට සංඝ සතු කොට හෙට දවසේදී පූජා කරනවා. ඒ පින්කමට සමගාමීව අපේ ආචාර්ය රංගකලන් සූර්ය මහත්මයාගේ ප්‍රධාන දායකත්වයෙන් සිදුවන මේ පින්කමට සමගාමීව සිදුවෙන විශේෂ ධර්ම දේශනාව. පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංඛේය කල්ප ලක්ෂයක් පෙරම් පුරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා ජයශ්‍රී මහා බෝධි මණ්ඩලයේදී. තමන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෝකයාට මහා කරුණාවෙන් ඒ ධර්මය දේශනා කළා. නමුත් තමන් වහන්සේට විශේෂ අධිප්‍රායන් කීපයක් තිබුණා. අවබෝධ කරා වූ චතුරාර්ය සත්‍ය පින්වතුන් හැමදෙනාම දන්නවනේ. චතුරාර්ය සත්‍ය කිව්වම දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය, මේ තමයි චතුරාර්ය සත්‍ය. කවදාවත් වෙනස් නොවන, සමකල්හිම ක්‍රියාත්මක වෙන හෝ විද්‍යමාන වන ධර්ම පිළිබඳ දේශනාව. සත්‍යයක් කියනකොට හැමතිස්සෙම මතක තියාගන්න, ඒක දේශනාවකට ප්‍රතිබද්ධයි. සත්‍ය හෝ අසත්‍යනේ, සත්‍ය හෝ අසත්‍ය වන්නේ කුමක්ද? දේශනා කරපු දෙයක්. යමෙක් කියපු දෙයක් තමයි සත්‍ය හෝ අසත්‍ය වෙන්නට පුළුවන්. එනිසා චතුරාර්ය සත්‍ය යනු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය, ඒක ලෝකේහි සැබවින්ම ක්‍රියාත්මක වෙනවාද විද්‍යමානද, ඒ අනුව ඒක කිසිවිටකත් බොරු නොවන සත්‍යයක් ලෙස අපි දක්වනවා. ඒ චතුරාර්ය සත්‍ය තථාගතයන් වහන්සේ තනියම අවබෝධ කරගෙන ලෝක සත්‍යයට දේශනා කළා. ඒ දේශනා කරපු ධර්මය සමහර ශ්‍රාවකයෝ ශ්‍රවණය කිරීම තුළින්ම අවබෝධ කරගත්තා. සමහර ශ්‍රාවකයන්ට ඒක අවබෝධ කරගන්නට වෙන්නේ පුහුණුව තුළින්. එවන් වූ ශ්‍රාවකයන්ටත්, පුහුණුව තුළින් ධර්මය අවබෝධ කිරීමට අවශ්‍ය ශ්‍රාවකයන්ටත් ශ්‍රවණය තුලින් සම්පූර්ණයෙන් ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයන්ට වාසය කිරීමටත් සුදුසු කණ්ඩායමක් සමාජයක් අපි ඉංග්‍රීසියෙන් කියන කමියුනිටියක් ලෙස ඇති කළා කවරක්ද සංඝ සමාජය ඒක තමයි සංඝ රත්නයේ ලෙස අපි සරණ යන්නේ මේ සංඝ රත්නයේ ඇති කිරීමේ සංඝ සමාජයේ ඇති කිරීමේ මූලිකම අභිප්‍රාය වුණේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකල සත්වයන්ට අවබෝධ කිරීමට පුහුණුව ලැබීමට තෝතැන්නක් තැනක් සකස් කිරීම. ඒ වගේම ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ කොට අවබෝධ කළා වූ රහතන් වහන්සේලා වැනි උත්තමයන්ට ජීවත් වීම සඳහා පරිසරය සකස් කිරීම. මොකද රහත් වුණොත් ගිහියෙක් ගිහි ගෙදර වාසය කරන්නේ. එයාට සුදුසු නෑ ගිහි ගෙදර. ඒකට සුදුසු තැන සාසනය. ඊළඟ කරුණ තමන් වහන්සේ නැති කාලයකදීත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනාව ආරක්ෂා කොට බොහෝ කල් පැවැත්වීම සඳහා සුදුසු සමාජයක් ගොඩනැංවීම මේකත් විශේෂ අභිප්‍රායක් නැත්නම් අධිප්‍රායක් තමන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මය බොහෝ කල සාසනේ ලෝතුල පවතින්නට සුදුසු විධිවිධාන යෙදීම එනිසා සංඝ සමාජය ඇති කරවීමේ මූලිකම අධිප්‍රායන් දෙකක් තියෙනවා ධර්මය අවබෝධ කිරීමට සුදුසු තැනක් සකස් කිරීම දෙවැනි එක ඒ ධර්මය බොහෝ කල ආරක්ෂා කරවන පිරිසක් සකස් කිරීම ඒ සංඝ සමාජයක් ඇති කරාට පස්සේ ඒ සංඝ සමාජය ක්‍රමානුකූලව පවතින්නට ඕනේ ඕනම සමාජයක් පවතින ඕන ක්‍රමයක් තියෙනවා ප්‍රශ්න අඩුවෙන් ගැටලු අඩුවෙන් සාමකාමීව සමගිව පවතින්නට ඕන ක්‍රමයක් තියෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සංඝ සමාජය තුල නීති පනවා වදාලා ඒ වගේම ඒ නීතීන් ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේද පනවා වදාලා කරුණු දෙකක් ඒවට කියන අපි substantial law ඒ සමහර නීති ඒව තමයි ශික්ෂා පද කියලා කියන්නේ කිලිම නීති මේවා නොකළ යුතුයි මේවා කළ යුතුයි ඊළඟට වදාලා ඒ නීතීන් සමහර නීතීන් ක්‍රියාත්මක කිරීමට සමහර නීතීන් උල්ලංඝනය කරන අය ඒකට යොමු කිරීමට නීති ශක්තිමත් කිරීමට යම් යම් ක්‍රමවේද පනවා වදාලා ඒවට කියනවා විනය කර්ම කියලා මේ සංඝ සමාජය ක්‍රියාත්මක වීම සඳහා නීති සහ ක්‍රමවේද බුදුරජාන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා මේ නීති සහ ක්‍රමවේද යම් කිසි ක්‍රියාත්මක කිරීමක් කරන්න යනකොට භික්ෂූන් වහන්සේලා අතර පැන නැගුණා විශේෂ ප්‍රශ්නයක් ස්වාමින් වහන්ස මේවා ක්‍රියාත්මක කරන්න යනකොට අපි සමගියෙන් මේක කළ යුතුයි එකමුතුව මේක කළ යුතුයි මොකද සමාජයක් නිතිය රටක් වුණත් සමාජයක් වුණත් පාර්ලිමේන්තුවක් වුණත් මොනම තැනක් වුණත් නීති සම්පාදනය කරනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් තීරණ ගන්නවා නම් සමාජයක් නම් තනි මිනිහෙක්ට කරන්න බෑනේ නේ ඒකට සමූහයක් එකතු වෙන්නට ඕනේ පිරිසක් එකතු වෙන්නට ඕනේ එතන භික්ෂුන් වහන්සේට පැනගුණ ප්‍රශ්නයක් මේ අපි තීරණ ගන්නකොට ඔබ වහන්සේ පනවා වදාළ දේවල් ක්‍රියාත්මක කරනකොට තනියම භික්ෂුවක් සිල් රකින්න එක වෙනයි සංඝ සමාජයක් ලෙස දේවල් ක්‍රියාත්මක කරනකොට කුපමණ සමගියක් අපි බලාපොරොත්තු විය යුතුද ඒක මුළු පෘථුවියේම සංඝයාද
ප්‍රදේශයක සංගයාද? ඔක තව ප්‍රශ්නේ. පෘථුවියේම සංගයාද ප්‍රදේශයක සංගයාද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පනවා වදාරනවා, මහණෙනි මට අවශ්‍ය වන්නේ ප්‍රදේශයක සංගයාගේ සාමග්‍රිය, ඒ නිසා පනවා ගන්න සීමා මායිමක්, සීමාවක්, තේරෙනවනේ සිංහල වචනේ, සීමාවක් පනවා ගන්න. යම් කිසි ප්‍රමාණයක් තීරණය කරගන්න. අනුජානාමි භික්කවේ සීමං සම්මනිතුං, සීමාවක් පනවා ගන්න. අන්න අහවල් දිසාවෙන් මේ ගහ, මේ දිසාවෙන් ගඟ, මේ දිසාවෙන් පර්වතය, මේ දිසාවෙන් අසවල් පාර, මේ ආදී ලෙසට ඉක්මනින් විනාශ නොවන, ඉක්මනින් විනාශ නොවන බොහෝකල් පවතින සලකුණු කිහිපයක් ලකුණු කරගෙන සීමාවක් පනව ගන්න. ඒ සීමාව ඇතුලේ ඔබගේ විනය කර්ම ටික සිද්ධ කරන්න. ඔන්න ඔක තමයි පැනවීම. අහලා තිනවා දැන් සීමා මාලකයක් නේද විවෘත කරන්න හිට. දැන් කියවුණානේ ස්වාමී, දකින්න ඇතින් ලස්සන සීමා මාලකයක් අපේ මහතුරු හදලා තියෙනවා. පුරාණ සීමාව අලුත් වැඩියා කරලා තියෙනවා. මොකද්ද මේ සීමාව කියලා කියන්නේ? අපි කියනවා සීමාව ඉක්මවන්නට එපා. මේක තමයි මගේ ඉඩමේ සීමාව. එහෙම කියනවනේ අපි. මේ තමයි මායිම. මේක තමයි අදහස. මායිම, සීමාව, ඉම. මේ ප්‍රදේශයේ ඇතුලේ ඉන්න සංඝයාගේ කැමැත්තෙන් වැඩ කටයුතු කරන්න. පෘථුවියේම සංඝයා ගැන හිතන්න එපා. ඊට පස්සේ මොකද වුනේ? ලොකු ලොකු සීමා බැඳා. යොදුන් හතරේ පහේ සීමා බැඳා. එතකොට මොකද වුනේ දන්නවද? ගොඩාක් ලොකුයි සීමාව. විනය කර්මයක් තියෙනවා. විනය කර්මයක් තියෙනවා. ඒ විනය කර්මයට දුර ඉඳලම ස්වාමින් වහන්සේලා එනකොට මෙහෙ වැඩ ටික කරලා ඉවරයි. බලන් ඉන්න බෑනේ ඉතින් ගොඩාක් දුර ඉඳලා එන්න එපා. ඊට පස්සේ කිව්වා සීමාවක් පනවනකොට උපරිම සීමාවක් තියෙනවා. උපරිම දුරක් තියෙනවා. යොදුන් තුනයි පොඩි නෑ හැබැයි. යොදුන් තුන පරම කොට සීමා පැනවිය යුතුයි. එහෙම සීමා පනවනවා රජගහනුවර සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සීමා පනවන්නේ. රජගහ නුවර විහාර 18ක් ඇතුළත් කළා එක සීමාවක්. ඔන්න සීමාවේ ප්‍රමාණය. ලොකුයි සීමා. දැවැන්ත සීමා. ලංකාවෙත් පැනවුවා මහා සීමාව අනුරාධපුරයේ දේවානම්පියතිස්ස මහරජුරෝ. ලංකාවේ හැදුව සීමාවක් අනුරාධපුරයේ සීමාවක් හැදුවා. යොදුන් තුනයි. ඒක මතක තියාගන්න. සීමාවේ ලකුණු මකුණු කරේ මංගල හස්තීන් යොදලා නගුලෙන් හැව කියලා කියන සීමා ලකුණු. යොදුන් තුනේ. රාජ්‍ය අනුග්‍රහයෙන් කරේ. යොදුන් තුනයි ප්‍රමාණය. එවන් සීමාවක් වෙන ගොඩනගල නැහැ ලංකාවේ. අතීතයේ දඹදිව ගහලා තියෙන වගේ සීමා. සීමා බඳිනවා කියලා අපි කියන්නේ. සීමාවක් බැඳීම, සම්මත කිරීම. ඒක මොනවත් මේ ඉදිකිරීමක් කරන්න ඕනේ නැහැ. සංගයා රැස් වෙලා අසවල් 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 ටික තමයි අපේ සීමා මායිම්. මෙතනින් මෙහා සීමාවක් සම්මත කරනවා කියලා එකමුතු වෙලා විනය කර්මය සිද්ධ කරනවා. ඒ වෙලාවේ ඒ ගමේ ඉන්න සියලු සංඝයාගේ කැමැත්ත ඕනේ. නිකන් සීමා බඳින්න බෑ. අපි හතරකට එකතුලා එහෙම බෑ. මේ ගමේ යම් ප්‍රමාණයක සංඝයා සිටිනවා නම් ඒ සංඝයා එකතු වෙලායි සීමා බඳින්න ඕනේ. සීමාවක් බැඳලා නැත්තම් මොකද වෙන්නේ? සීමාවක් බැඳලා නැත්තම් රජ්ජුරුවෝ සම්මත කරලා තියෙන ගම තමයි සීමාව. රජේ සම්මත ප්‍රදේශයයි සීමාව. ඒක තමයි මූලික සීමාව. දැන් මේ සීමාවේ ඉඳලා අලුත් සීමාවක් බඳිනවා. එතකොට කලින් සීමාවේ සංඝයාගේ කැමැත්ත ඕනේ. කලින් සීමාවේ තමයි ග්‍රාම සීමාව. ග්‍රාම සීමාවේ සංඝයාගේ කැමැත්තෙන් අලුත් සීමාවක් බඳිනවා. ඒකට කියනවා බද්ධ සීමා. මතක තියාගන්න වචනේ. බද්ධ සීමා. අබද්ධ සීමාව තමයි ගම. නොබැඳපු ස්වභාවික සීමාවක්. රාජ නීතියෙන් වෙන් වෙච්ච එකක්. රජුරෝ ගම වෙනස් කරන්න සීමා වෙනස් වෙනවා. එනිසා මොකද කරේ අතීතයේ රජවරු එක තායිලන්තේ තාම කරනවා. රජුරෝ අයි ලොකු වුණාම හාමුදුරුවෝ ගොඩක් එපයි සීමාවේ ඡන්ද මේ වැඩ කරන්නේ. මොකද කරන්නේ? පොඩි ප්‍රදේශයක් අරගෙන ඒ ප්‍රදේශය අලුතෙන් ගමක් කරනවා. ඒක උඩ සීමාවක් හැදෙනවා. ඒකට විසුංගාම සීමා කියලා. තායිලන්තේ අදත් කරනවා රජින රජුරෝ දෙනවා සීමාව. දැන් උදාහරණයකට රජුරවන්න පුළුවන් රජයකට පුළුවන් මේ ගමේ ඇතුලේ වෙනම ගමක් බැඳලා මේක විසුන් ග්‍රාමයක් කියලා දෙන්න. එතකොට ඒ ගම ඇතු ඒ පොඩි කෑල්ල සීමාවක් වෙනවා. රජවරුන්ට පුළුවන් සීමා දෙන්න. ගමක් වෙන් කළා යනු සීමාවක්. අතීතයේ රජවරු බදු වලින් නිදහස් කරලා සීමා හදේ දෙන්න විසුන් ගාම සීමා. විසුන් ග්‍රාම සීමා. එතකොට මේ ගමේ ඉඳලා දැන් මතකනේ දැන් කියපු කතාව බුදුරජාණන් වහන්සේ අමතක කරන්න එපා. සංඝ සමාජයේ ඇති කළා මොකටද ඇති කළේ ඒක අමතක කරන්න එපා. සංඝ සමාජයේ ඇති කළේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න යන පිරිසට තැනක්. ඒ වගේම තමන් වහන්සේ නැති කාලෙදිත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දිගටම අරන්ගෙන යන්න පිරිසක්. ඒ තමයි සංඝයාගේ යුතුකම. තමනුත් පුහුණු වෙමින් අන් අයටත් ධර්මයේ දෙන්නට ඕනේ. මොකද හිතන්නේ අවුරුදු 2500ක් චතුරාර්ය සත්‍ය ධර්මයේ රැකිලා තියෙද සංඝය හිටියේ නැත්තම්? ඒ සංඝය රැකන් ආවේ. හැබැයි මේ සංඝය මනාකොට පවතින්නට ඕනේ. සංඝය තුළ සමගිය තියෙන්නට ඕනේ. සංඝය සීලවන්ත වෙන්නට ඕනේ. සංඝය විනයගරුක වෙන්නට ඕනේ. මේකට ක්‍රමවේදයක් තියෙන්නට ඕනේ. දැන් අපි කියනවානේ රටේ නීතිය හදන්න මිනිස්සු කියනවානේ රටේ නීතිය හදන්න මොකද විනය හදන්න මොනවද ගේන්න කියන්නේ? නීති ගේන්න. එහෙමනේ කියන්නේ. විනය හදන්න නීති ගේන්න. අන්තර්ජාලයට නීති ගේන්න. එහෙමනේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ මොකද කරේ? විනය හදන්න නීති ගෙනාවා. පළවෙනි අවුරුදු 20 බරපතල නීති ගෙනාවේ නැහැ. මොකද සොයන් සංවරයක් තිබුණා. සොයන් සංවරයේදී නීති ගේන්නේ අනවශ්‍ය බරක්. සොයන් සංවරයේදී නීති ගේන්නේ. ඒකටද හොඳට යන්න දෙනවා. හැබැයි ප්‍රශ්න අර්බුද ඇති වෙනකොට නීති පනවනවා. නීති පනවනවා. නීති පනවන අනාගතයට බලපාන්න අතීත සිද්ධි වලට බලපාන්න පනවන්නේ නැහැ නීති. නීති 11ක් පනවලා දින අතීතයට බලපාන්න. අනිත් සියල්ල අනාගතයට බලපාන්න. එතෙන් පටන්. අතීතයට බලපාන නීති මොනවද? අම්මා තාත්තා මරලා තිබුණොත්, ගිහිව මරලා තිබුණත් එන්න බෑ සාසනයට. සංඝ බෙහෙදේ කරලා තිබුණොත්, ලෝහිත උපාදේ කරලා තිබුණොත් සාසනයට එන්න බෑ. ආනන්තරීය කර්ම ප්‍රතිසන්දියේ දෝෂ ඒ වගේ 11ක් තියෙනවා. අනිත් ඒ ඔක්කොම ඉදිරියට. නීති පැනවුවා. නීති පනවල විතරක් මදි. ඒ නීති ක්‍රියාත්මක කරන්න, ඒ නීති ස්ථාපනය කරන්න, ඒවා භික්ෂූන් වහන්සේලා ඒවට අවනත කරගන්න, වැරදි කරන අයව දඬුවම් කරන්න, දඬුවමෙන් ඉවත් කරන්න. මේ සියල්ලට ක්‍රමවේද ඕනේ. ඒකට කියනවා විනය කර්ම. මතක තියාගන්න මේ වචනේ. ඉගෙන ගන්න මේ වචනේ. විනය කර්ම. විනය කර්ම කරනකොට සංඝය අතර සමගිය ඕනේ. හිතුමතේ කරන්න බෑ. එතකොට තමයි ප්‍රශ්නය මොකද්ද? කොතෙක්ද සමගිය මනින්නේ? කොතනකින්ද සමගිය මනින්නේ? මුළු පෘථිවියම සංඝය ඕනේද? ප්‍රදේශයක සංඝ. ප්‍රදේශයක මහණෙනි සංඝය. ඒ නිසා පනව ගන්න සීමාවක් බවුන්ඩරිය. අපි පනව ගන්නට අපි පනවල නැතිනම් රජ්ජුරුව පනවපු ගම තමයි ඔබේ සීමාව. පනවල නැතිනම් ගම. ඒ ගම මැදින් ගඟක් ගියොත් ගඟ වෙනයි ගමට අයිති නෑ. ගඟ වෙනම සීමාව. ගඟ වෙනයි ගම වෙනයි මුහුද වෙනයි ස්වභාවික විල වෙනයි වෙනත් සීමාව. ගමෙන් පිට කැලේ තිබුණොත් සිංහරාජය වගේ ඒක තව සීමාවක්. ඔන්න දිනවා ස්වභාවික සීමා. කැලෑ ග්‍රාම වතුර ප්‍රදේශ තුනයි. ගංගා ස්වභාවික විල් වැව්බෑ, ස්වභාවික විල් මුහුදු. ස්වභාවිකද? භික්ෂූන් වහන්සේලා පනවගෙන නැත්තම් මේව තමයි සීමා. තා පොඩ්ඩක් කරුණක් කියන්න. මුහුදගත්තු මුහුදම සීමාවද? නෑ, මුහුදට ගිහිල්ලා හාත්පස වතුර ඉහින්න. වතුර ඉහලා ඒ ප්‍රදේශයේ සීමාවක් කරගන්න තාවකාලික. කොච්චර ලස්සනද බල. ගඟට බැහැලා වතුර ඉහින්න. ගඟ හිඳිලා නම් වැලි ඉහින්න. කැලේ? කැලේ ගල් විසි කරන්න බෑ. ගියාම රියන් අත්බන්තර හතක්, 28 වැඩි කිරීම 7, 156ක් එක දිහාවට රියන්, අනිත් දිහාට රියන්. වෘතයක් ඉබේ ඇති වෙනවා. ඒක තමයි සීමාව. මේ තරම් විස්තර දෙනවා. හරි, කෙසේ වෙතත් ඒ සීමා ඇති කල්ලි අපිට පුළුවන් සීමා සම්මත කරගන්න. ඒක බද්ධ සීමා. ඒක සංඝයාගේ කැමැත්තෙන් කරන්නේ. ඒවා කරන්න පුළුවන් යොදුන් තුන දක්වා. ගම් දෙක තුන අල්ලලා සීමාව බඳින්න පුළුවන්. හැබැයි සීමාව බඳිනකොට ගමේ ඉන්න සංඝයාගේ කැමැත්ත ඕනේ. සීමාවක් බැන්නම් මොකද වෙනවද වෙන්නේ? ඒ සීමාවේ ඇතුළේ ඉන්න සියලු සංඝයාගේ කැමැත්තෙන් තමයි විනය කර්ම කරන්න ඕනේ. දැන් අපේ ඡන්දේ නම් 50යිනේ. 50යි 1යිනේ. ඒකත් නැත්තම් බහුතරේට. එහෙමනේ. බුදුරණන් හන්සේගේ බෑ. කොච්චර ඡන්දයක්ද? 100යි. ප්‍රායෝගිකද? මාතෝ කල්පනා කරා ඉස්සර. ප්‍රායෝගිකද? අවුරුදු 2500ක් වැඩ කරලා තියෙනවා. කොහොමද දන්නේ මේක උනේ? මම දන්නේ රටකට මේක ප්‍රායෝගික නැතුව ඇති. 2500ක් මේක 100ට 100 ඡන්දෙන් අපි යන්නේ. 100ට 100 ඡන්දෙන් විරුද්ධ වෙච්ච අවස්ථා නැද්ද? තියෙනවා. උපක්‍රම යොදලා කොහොමරි කරගන්නට ඕන. විරුද්ධ වෙන අය ගමෙන් එළියට ගියාම, සීමාවෙන් එළියට ගියාම විනය කර්ම කරගන්න. එහෙමරි කරනවා. වහනින් ගියාම කරන්න එළියට. නැත්නම් වෙන සීමාවට ගිහිල්ලා කරගන්න. 100ට 100 ඡන්දේ ගලවන්නේ කිසිම ක්‍රමයකින් ගලවල නැහැ. කොච්චර බරපතල දන්නවද මේක? උපසම්පදා වුණොත් අද දැන් හිතන්න මේ සීමාවේ දැන් ලොකු සීමාවක් කියන්නේ අපේ සීමාව පොඩි එකක්නේ. ලොකු පොඩි එකට සීමා පොඩි වෙච්ච හේතුවත් මම කියන්නම් ඊට පස්සේ. ඇයි මෙච්චර පොඩි උනේ? ඉස්සර සීමා ලොකුයි පින්වතුනි. යොදුන් තුනක් කියන්නේ කොච්චර කිලෝමීටර් කීයක්ද? යොදුන් ගානක් ලොකුයි සීමාව. මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ එනකොට පරක්කු වෙනවා. ඇයි කැලේ ඉන්නේ? එන්න ඕනේ සීමා ගරුවර එන්න ඕනේ කෙලවර ඉන්නේ එන්න ඕනේ. ඒ එනකොට මොකද වෙන්නේ? ගඟේ වතුරට අහු වෙනවා. ඊට පස්සේ කියනවා ආහෙනම් සිවුරු තියලා ඉන්න ගේන්න එපා. ඒකට අවිප්පවා සම්මුති දෙනවා. වගේ විනය කර්ම යනවා. එතකොට මේ සීමා ලොකු ඉස්සර සාමාන්‍යයෙන් සීමාවක් ගමක් අහු වෙන්න ගහනවා තියෙනවා. අවම වශයෙන් සීමාව ලොකු කරනවා විහාරේ හසු වෙන්න. ඊට පස්සේ තියෙනවා පොත්වල විහාරය දෙකට වෙන්න සීමා ගහන්න එපා. අයියේ විහාරේ දෙකට වෙන්න සීමා ගැහුවොත් විහාරයේ ඇතුළෙම දෙකොටසක් හැදෙන්න පුළුවන්. විහාරේ අහු වෙන්න ගහන්න කියන්නේ. ත්‍රිතුර මේ පොඩි එක මම එන්නේ. අයි මොකද්ද මේ පොඩි වෙන්න හේතුව? ඒක කියන්නම් හැදිරිය. සාමාන්‍ය කියන්නේ විහාරයේ අසු වෙන්න එක. මුළු විහාරේම අහු වෙන්න සීමාව ගහන්න කියලා. අඩුම තරමේ විහාරය අහු වෙන්න ගහන්න. ඒක ඒකාන්ත නීතියක් නෙවෙයි. ඒක තමයි සම්ප්‍රදාය. සමාලාවේ විහාර දෙක තුනක් අහු වෙන්න ගහන. සමහර ගම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සීමාව බඳිනවා යොදුන් තුනක් අහු වෙන. මිහිඳු මහරහතන් වහන්සේ බඳිනවා යොදුන් තුනක් අසු වෙන්න රාජ්‍ය අනුග්‍රහයෙන්. ඇයි ඒ කාලේ ඉතින් ආපු පිරිස ස්වාමීන් වහන්සේලා වැඩිය නෑනේ ආපු ගමන්නේ. පහසුවෙම කළා. රජුරන් අනුග්‍රහයක් තිබුණා. එතකොට මේ සීමාව ඇතුලේ ඔන්න බලන්න මේක ඊළඟ කතාව. මේ සීමාව ඇතුලේ විනය කර්මයක් කරනකොට ස්වාමින් වහන්සේලා හිතන්නකෝ 100 දෙනෙක් එකතුලා කරනවා කියලා. ගොඩාක් මහතෙරුන් වහන්සේලා මෙන්න විනය කර්මය කරනවා. මේ කරනකොට අද උපසම්පදා වෙච්ච පොඩි හාමුදුරුවෙක් ඉන්නවා. අවුරුදු 20යි. මේ හැමෝටම මොනවද තේරෙන්නේ? මෙයා කියනවා මොකක් හරි මම විරුද්ධයි. විනය කර්මය කළ නොහැක. අපි කියනවානේ නුවණ නැති අයට ඡන්ද බලය දුන්නොත් වැඩේ සෞත්තුයි කියලා එහෙමත් කියලා දිනවන්නේ. මම කියනවානේ අපි වැරදි තීරණ ගන්නවා කියලා. බුද්ධ ශාසනයේ තියෙනවා මේ ප්‍රශ්න. බලේ දීලා අද උපසම්පදා වුණොත් ඕනම විනය කර්මයක් නවත්තන්න පුළුවන් නිෂේධ බලය දීලා තියෙනවා. ඒ නිසා මොකද කියන්නේ උපසම්පදා කරන්න කලින් සංගයාගේ සීමාවේම කැමැත්තෙන් තමයි කරන්න ඕනේ. උපසම්පදාවට හැමෝගෙම කැමැත්ත ඕනේ. සීමාව ඇතුළේ සීමස්තක සංගයාගේ කැමැත්ත ඕනේ. මොකද සුදුසු කෙනෙක් ගන්නට ඕනේ. නුසුදුසු කෙනෙක් අරගත්තොත් ප්‍රශ්න. ඒ නිසා මහණක සාමණේර මහණක පොඩි හාමුදුරුව මහණ කරන්න පුළුවන් තනි හාමුදුරුවන්ට උපසම්පදා කරන්න සංගය ඕනේ. සීමාවේ කැමැත්ත ඕනේ. ඇයි බරපතලයි කතාව. ඒ තරම් බලයක් සංඝයාට භික්ෂුවට. ඒ නිසා උපසම්පදා භික්ෂුවක් කියලා කියන්නේ ශාසනයේහි පුදුමාකාර බලයක් තියෙන කෙනෙක්. දැන් අපි කියනවනේ ඒ තරම් බලය ඕන දෙයක් නවත්තන්න පුළුවන් තනි බලයක් આવොත් කොච්චර භයානකද මිනිස්සෙට. ඒ වගේ පුරවැසියන්ට දුන්නොත් වැඩක් කරන්න බෑනේ. මේක දීලා තියෙනවා. ඊට ප්‍රශ්නයක් එනවා. කොහොමද වැඩ කරන්නේ? 2500ක් වැඩේ කෙරිලා. ඒ ශ්‍රාවකයන් කෙරෙහි විශ්වාසයකුත් තලදේ. දැන් ඔන්න මේ සීමාව ඇතුලේ විනය කර්ම ටික කෙරෙනවා දැන්. සියලු සංඝයාගේ කැමැත්තෙන් කරන්න. සියලු සංඝයාගේ කැමැත්තෙන්. කොහොමද සියලු සංඝයාගේ කැමැත්ත ගන්න? දැන් ප්‍රශ්නයක් එන්න ඕනේ. ස්වාමීන් වහන්සේ හැමෝම රැස් වෙන්න ඕනේද? ඔව්. හැමෝම රැස් විය යුතුයි. කොහොමද සමගිය දෙන්නේ? කමගිය කියන්නේ? අන්න දැන් ප්‍රශ්නයක්. කොහොමද සමගිය? සමගිය ප්‍රකාශ කරන්නට ඕනේද? අත උස්සලා ඡන්දෙ දෙන්න ඕනේද? කතිර ගහන්න ඕනේද? කොහොමද කරන්නේ මේක? බුදුරජාණන් වහන්සේගේ කියන රැස් වෙන්නට ඕනේ කොපමණ ප්‍රමාණයකටද? කට්ටියක් ඔතන කට්ටියක් මෙතන බෑ 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 බෑ. කාය සාමග්‍රිය අන්න ලස්සන වචනයක්. එකිනෙකා අත්පසට ලං වෙලා රැස් වෙන්නට ඕනේ. මෙතන අපි ඉන්නවා ළඟින් ළඟින්. අතන ඈත ස්වාමීන් වහන්සේ කමක් නෑ කරන්න බෑ බෑ බෑ. කාය සමග්‍රිය ලං වෙන්නට ඕනේ. කොහොමද අත්පස රියන් දෙකමාර මගේ ඉඳලා රියන් දෙකමාලක් ඇතුලේ වෙන ස්වාමීන් කෙනෙක් ඉන්න ඕනේ. ඊළඟ කෙනා ඉන්න ඕනේ. පිරිස එක ළඟ ඉන්නට ඕනේ. කාය සමග්‍රිය කයෙන් එකතු වෙලා ඉන්නට ඕනේ. ඒනම් කාය සමග්‍රිය. ඊළඟට කොහොමද සමගිය මනින්නේ? විරෝධය ප්‍රකාශ නොකිරීම සමග්‍රිය දීමක්. එහෙමයි කියන්නේ. කාට හරි මේක ගැන විරෝධයක් තියනවා නම් හඬ නගාවා. යස්සන කමති සෝභා. කවුරු හරි කෙනෙක් යස්සා යස්මතෝ කමති යමෙක්ට මේක රුචි නම් සෝ තුන්හි අස්ස නිශ්ශබ්දව ඉන්න. යස්ස නක්කමති ඉවසන් නැත්තං කැමති නැත්තං සෝ භාසෙය දැන් හඬ නගන්න. මං කැමති නෑ. හඬ නොනගා හිටියොත් තුන් යල දක්වා සංඝයා නිහඬයි. නිහඬ බව කැමැත්ත ප්‍රකාශ කිරීමයි. එහෙනම් විනය කර්මයේ කෙරෙනකොට සීමාස්තක සංගයා සීමාවේ ඇතුලේ ඉන්න සියලු දෙනා රැස් විය යුතුයි. රැස් වෙලා එකට එකතු වෙලා ළඟ 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 හිටගෙන හෝ ඉඳගෙන හිටගෙන හෝ ඉඳගෙන ළඟ 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 නිහඬ භව ප්‍රකාශ කර සිටිය යුතුයි. නිහඬ භව ප්‍රකාශ කර සිටිය යුතුයි. නිහඬින් ඉන්න හැඩුවිනට එන්න බැරි නම් මොකද වෙන්නේ? එන්න බැරි නම් ඡන්දේ එවන්නට ඕනේ. කැමැත්ත එවන්නට ඕනේ. ඡන්දේ එවන්නට ඕනේ. ඔතන කෙරෙන විනය කර්ම වලට මම කැමැත්ත පළ කර සිටිමි. ඡන්දේ කොහොමද ඡන්දේ එවන්න ඕනේ? තවත් උපසම්පදා භික්ෂුවක් අතේ උපසම්පදා භික්ෂුවකට කියන්න ඕනේ, ඡන්දං ධම්මී, මගේ ඡන්දේ දෙනවා. ඡන්දම් මේ හර, මගේ ඡන්දේ අරගෙන යන්න. ඡන්දම් මේ ආරෝචේහි, ඡන්දේ ගිහිල්ලා ආරෝචනය කරන්න. ඡන්දේ අරගෙන ඉන්නට ඕනේ උපසම්පදා භික්ෂුවක් අතේ. එන්න බැරි නම් ඡන්දේ දෙන්න ඕනේ. ඡන්දේ දුන්නේ නැත්තම් මොකද වෙන්නේ? අරේ විනය කර්මය කරන්න බෑ. සීමාය තිරුවන්, සීමාය ඇතුළේ ඉන්නවා භික්ෂුවක්, එක්කම රැස් වෙන්න ඕනේ. රැස් වෙන්න බැරි අය ඡන්දේ වන්න ඕනේ. කවුරු අතේ? ගිහි වතේ බෑ, සාමණේ රතේ බෑ, භික්ෂුවක් අතේ වන්නට ඕනේ ඡන්දේ. ඊළඟට මෙහෙමත් බෑ, මම දෙනවා මේ ස්වාමීන් වහන්සේට ඡන්දේ, මේ ස්වාමීන් වහන්සේ මගේ ඡන්දේයි උන්වහන්සේගේ ඡන්දේ දෙකම දෙනවා. එහෙම බෑ. මගේ ඡන්දේ දෙන්නේ මේ ස්වාමීන් වහන්සේට. මේ ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ? උන්වහන්සේට යන්න බෑ. උන්වහන්සේ තව කෙනෙක් අල්ලගෙන ආහවල් ස්වාමීන් වහන්සේගේ ඡන්දෙත් ගන්න, මගේ ඡන්දෙත් ගන්න. බෑ බෑ බෑ. උන්වහන්සේගේ ඡන්දේ යනවා, මගේ ඡන්දේ යන්නේ. රිලේ වගේ ඡන්දේ වන්න බෑ. ඡන්දේ දීපු කෙනා ගත්ත කෙනාම අරන් යන්නට. ඊට පස්සේ ප්‍රශ්නයක් වෙනවා. ඡන්දේ අරන් එනවා, සංගයාට කියන්න අමතක වෙනවා, නිින්ද යනවා. නෑ මහණෙනි, සංගයා වෙතට අත්පසට පැමිණි ගමම්ම ඡන්දේ ලැබුණාවේ. ඡන්දේ අමතුනාට ප්‍රශ්නයක් නෑ කියන්නේ. එතකොට මතක තියාගන්න, මේ විනය කර්ම සිද්ධ කරන්න එක්කෝ භික්ෂූන් වහන්සේලා සියලු දෙනා රැස්විය යුතුයි, එහෙම නැත්තං ඡන්දේ කැමැත්ත ප්‍රකාශ කළ යුතුයි. ඡන්දේ ප්‍රකාශ කරන්නට කැමැත්ත එවන්නට ඕනේ. එහෙම වුණොත් විතරයි විනය කර්මය සංඝයාගේ වැඩ කටයුත්ත කරන්නට පුළුවන් වන්නේ. මේක මේ විදිහට හිතන්න. සංඝයා විසින් සමහර වෙලාවලට භික්ෂූන්ට දඬුවම් දෙනවා. කටින සිවුරු පවරනවා. පිරිකර බෙදෙනවා. හරි සංකීර්ණයි. නීතිය වගේම තමයි. සිවුරු බෙදෙනවා, පිරිකර බෙදෙන ඒවා තියෙනවා. කටින සිවුර පවරන්නට ඕනේ. වැරදි කරපු භික්ෂුන්ට දඬුවම් දෙන්නට ඕනේ. සම්මුති ලබා දෙන්නට ඕනේ. විනය කර්ම ගොඩක් තියෙනවා. ඒවා තමයි උගන්වන්නේ භික්ෂු විනයේදී. මේ විනය කර්ම කරන්නට යම් යම් නියෝග, තීරණ, බල ලබා දෙනවා. එතෙන් පටන් වලංගුයි. සංඝයාට මේ කිරීමේ බලය ලැබෙන්නේ කෙසේද? ඒක ඉතා වැදගත්. හොඳට මතක තියාගන්න. සංඝයා විසින් ලොකු ලොකු තීරණ ගන්නවා ශාසනේ. විනය කර්ම ලෙස කරන්නේ. මේක කරනකොට, මේ තීරණය ගන්නකොට, ක්‍රියාත්මක කරනකොට සංඝයාට බලය තියෙන්නට ඕනේ. ඒකනේ අධිකාරිය තියෙන්නට ඕනේ. කොහොමද මේ අධිකාරිය ලැබෙන්නේ? මේ අධිකාරිය ලැබෙන පළවෙනි දේ බුද්ධ විනය. බුද්ධ විනයට අනුකූල විය යුතුයි පළවෙනි එක. දෙවැනි එක, සීමාවේ සිටින සියලු සංඝයා රැස් වී තිබිය යුතුයි, නොයන සංඝයාගේ ඡන්දය පැමිණිය යුතුයි. මේ දෙකෙන් තමයි සංඝයාට බලය ලැබෙන්නේ. මතක තියාගන්න. එතකොට තමයි කටයුත්ත ක්‍රියාත්මක වෙන්නේ. නැත්තම් ඉන්වැලීඩ් කටයුත්ත නෑ. සීමාව යනු සංඝයාට බලය ලබා දෙන ප්‍රදේශයයි. සීමස්තක සංඝයාම නැවත කියන්න. සංඝයා යම් යම් තීන්දු තීන්ද අරගෙන වැඩ කටයුතු කරනකොට කොහෙන්ද ඔහෙලට බලයකට? පළවෙනි එක බුදුරජාන් වහන්සේගේ අනට විරුද්ධ නොවීම පළවෙනි එක. දෙවැනි එක, සීමාවේ සිටින සියලු සංඝයා එතනට ඇවිල්ලා නිශ්ශබ්ද කාය සමග්‍රිය දීම, එහෙම නැත්නම් ඉන්න බැරි ස්වයංහසලගේ ඡන්දය පැමිණීම. ඒ වෙලාවේදී සංඝයාට ලැබෙනවා ක්‍රියාත්මක වීමේ බලය. ඒක ලැබෙනකන් නෑ. බලේ නැ. එක්ක ස්වාමින්වහන්සේ කෙනෙක් වොත් බෑ.
ආවේ නැහැ. නිින්ද ගිහිල්ලා අමතක වෙලා කැමති එන්න බැරි වුණා. තුවාල වෙලා අනතුරු වෙලා කවුරුත් දන්නේ නැහැ. බලේ හම්බෙන්නේ. ඒ නිසා සීමාව යනු සංඝයාගේ ආඥාව ක්‍රියාත්මක වෙන භූමියයි. මෙතන සීමාවේ වැදගත්කම. දැන් උතර සීමා සම්මත කරන ලොකු 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 ප්‍රමාණවල. ඒක තමයි ක්‍රමය ඉස්සර. දැන් මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා. දැන් ඔය කට්ටිය ස්වභාවික සීමා ටික තියෙනවනේ ඒක ප්‍රශ්නයක් නෑ. ස්වභාවික සීමාව උඩ භික්ෂූන්ගේ සීමාවක් බඳින්න පුළුවන්. ග්‍රාම සීමාව උඩ බද්ද සීමාව බඳින්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි එකතු වෙලා මෙතන සීමාවක් බඳිනවා. තවත් වෙනවක ස්වාමීන් වහන්සේලා ඔක්කොම එකතු වෙලා තව සීමාවක් බඳිනවා. පළමු සීමාව දෙවනි සීමාව. පළමු සීමාවේ ඉම මෙහෙම යනකොට දෙවනි සීමාවේ ඉම පළවෙනි එක කපාගෙන යනවා. දැන් මොකද වෙන්නේ? එක තැනක් තියෙනවා සීමා දෙකටම අහුවෙන. ඔය සමහර පැතියෙන්නේ මේ නගරයටත් අහුවෙනවා මේ නගරයටත් අහුවෙනවා. ඊතර බුදුරජාණන් වහන්සේ කියනවා දෙවෙනි සීමාව අවලංගුයි මහණෙනි, පළවෙනි සීමාව අවලංගුයි. සීමාවයි සීමාවයි හප්පන්න බෑ. දෙවෙනි සීමාව අවලංගු වෙනවා. සීමාවක් ඇතුලේ සීමාවක් බඳින්නත් බෑ. සීමාවක් හප්පල සීමාවක් බඳින්නටත් බෑ. ඔක නීතියක්. ඔක සීමා දෝෂයක්. සීමා දෝෂ 11ක් තියෙනවා. ඔක එක දෝෂයක්. දෝෂ දෙකක්. දැන් මොකද දන්නවද වෙලා තියෙන්නේ? අපේ ලංකාවේ බුද්ධ ශාසනය බැබළුණානේ නේද? විශේෂයෙන් මේ ප්‍රදේශවල අනුරාධපුරේ ලංකාව පුරාම යොදුනක් යොදුනක් මානේ ඇති කරා කියනවනේ දේවානම්පියතිස්ස රජුගේ විහාර චෛත්‍ය. ඉතින් කොච්චර සීමා තියෙන්නේ නැද්ද? සීමාවක් සම්මත කළොත් නැ වැඩගත්. සීමාවක් සම්මත කළොත් සීමාව නැති වෙන ක්‍රම දෙකයි. පළවෙනි එක බුද්ධ ශාසනයේ අතුරුදහන් වීම. සීමාව නැති වෙනවා. කලින් බුද්ධ ශාසනයේ සීමා මේකට බලපන්නේ. දෙවෙනි එක සංඝයා විසින් සාමූහිකව ඡන්දය අරගෙන එකමුතුව සීමාව ගලවන්නට ඕන, උගුල්ලන්නට ඕන, සමූහණය කළ යුතුයි. දෙකයි තියෙනවා. සීමාව ගලවන්නට ඕනේ, ශාසන අන්තර්ධානය නැති වෙන්නට ඕනේ. දැන් මොකද දන්නවද උනේ? බුද්ධ ශාසනය බැවළුණානේ. සීමා තිබුණා හැමතැනම. කාලයකදී නැති වුණානේ නේද? බුරුමෙන් ගෙනාවනි බුදු උපසම්පදා, සියමෙන් ගෙනාවනි උපසම්පදා. උපසම්පදා නැති වුණානේ. දැන් ඇවිල්ලා සියම් නිකාය, රාමඤ්ඤ නිකාය, අමරපුර නිකාය ස්වාමීන් වහන්සේලා ශාසනය නැවත ලංකාවේ පිහිටවනකොට සරණංකර සංඝරාජ ස්වාමීන් වහන්සේ දක්වා බැස්සනේ මේක. නැවත පිහිටවනකොට සීමා බඳින්න ඕනේ. දැන් සැකයක් තියෙනවා මෙතන සීමාවක් තිබුණාද? බුද්ධ නීතිය සීමාව බැන්දොත් නැති වෙන්නේ ක්‍රම දෙකකින්. සංඝයාගේ කැමැත්තෙන් උගුලවන්නට ඕනේ, නැත්නම් බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා සීමාව උගුලවනවා නම් සීමා මායින් දැනන් ඉන්නට ඕනේ. නැත්නම් බෑනේ උගුලවන්න. දැන් සීමා මායින් දන්නෙත් නැහැ, සීමාවක් තිබුණද දන්නෙත් නැහැ. දැන් ලොකු ප්‍රශ්නයක්. මේකට උත්තරයක් දීලා දෙනවා පුරාණ පොත්වල. මොකද්ද? ගමේම සංඝයා රැස් කරවලා ඡන්ද අරගෙන කොටු 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 ගහලා ඒ ඒ තැන ඉඳගෙන විනය කර්ම කර කර සැකදුරු වෙන්න සීමාව උගුල්ලන්න. මෙතන තිබුණොත් මෙතන තිබුණොත් මෙතන තිබුණොත් කියලා අපි බලාපොරොත්තු වෙන ප්‍රදේශයේහි සීමාව උගුල්ලවන්නට ඕනේ. ඒක සීමා සමූහණය ලොකු වැඩක්. අර සැකේ නිසා ඒ තමයි විනය ගරුත්වය. මේක උගුල්නවා කියලා ලේසි නෑ විනය කර්මයේ කිය කී යන්න ඕනේ. ගමේම උගුල්ලන්න. නගරෙම උගුල්ලන්න. විහාරෙම උගුල්ලන්න. ඒ නිසා ප්‍රදේශයක් අරගෙන මේක උගුල්නවා. උගුල්ලලා ඒ කැලේ ගමේම ඡන්දය අරන් ඇවිල්ලා ඒ කැලේ සීමාව බඳිනවා. ඉතිරි තැන්වල බඳින්න පුළුවන් සැකයි අපිට. ඒක ඇති. ඒ නිසා සීමාවද පොඩි වෙලා. සීමා පොඩි වෙලා. මේ සීමා පොඩි උනේ ඊට එහෙන් බද්ද සීමාවක් තව සීමක් තිබුණොත් කියන සැකේ. තියනවා කියන එක තිබුණොත්. ඒ නිසා සීමා පොඩි උනේ. හරි. එතකොට අහන්න පුළුවන් අර ලොකු සීමා තියෙන කාලේ කොහොමද කරේ? සංඛ්‍යා සියල්ල රැස්සනවා. ඊට පස්සේ අවස්ථරයක් තියෙනවා. ලොකු සීමාවක් බඳින්න යනකොට ඕනනම් මෙහෙම කරන්න පුළුවන්. ඉස්සල්ලාම පොඩි 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 සීමා ටිකක් බඳලා ඒවා අතර පරතර තියලා ඒවට අහු නොවෙන්න ලොකු සීමා බඳින ක්‍රමයක් තියෙනවා. ඒකට ඛණ්ඩ සීමා කියලා. අනුරාධපුරේ ඒ වගේ ඛණ්ඩ සීමා 18ක් බඳලා තමයි මහා සීමාව බඳින්න සංකීර්ණ දෙයක්. නිසා පොඩි සීමා බඳින්න අවශ්‍ය තියෙනවා. ප්‍රශ්නයක් නෑ. තියෙන ලොකුම එකයි නුදුන් තුනනේ. අඩුම එක භික්ෂුන් වහන්සේලා 20. 20ක් ඉන්න පුළුවන් නම් සීමාව සම්මත කරන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්නේ? අද කාලේ පොඩි ප්‍රදේශයක සීමාව ගලවලා පොඩි ප්‍රදේශයක සීමාව බැඳ ගන්නවා. ඔබට වෙලා තියෙන නිසා තමයි අපේ සීමා පොඩි ප්‍රමාණවල තියෙන්නේ. නෝත් මතක තියාගන්න මේ සීමාවේ තමයි බුද්ධ ශාසනයේ සියලුම විනය කටයුතු කරන්නට ඕනේ. මහණ උපසම්පදා කරන්නේ සීමාව ඇතුලේ. කටිනේ පවරන්නේ ඔය පින්වතුන් කටිනේ පවරලා යනවා පූජා කරලා. ඒක පවරන්න ඕනේ සංඝයාට. ඒක සීමාවේ කරන්නට ඕනේ. උපෝසථය කරන්න ඕනේ සීමාවේ. පවාරණය කරන්න ඕනේ සීමාවේ. වස් පවාරණය කරන්නේ සීමාවේ. ප්‍රධාන කුදුමාත් සියලු විනය කර්ම කරන්නේ සීමාවේ. ඒ නිසා සීමාවක ඒ විනය කර්ම කරාද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒ සියලු දේ කිරීමේ බලය ලැබෙනවා මතක තියාගන්න. ඒක සීමාවක බලය. සීමාවක වැදගත්කම. සීමාව පිරිසිදුව නිසකව තිබිය යුතුයි. එතකොට තමයි බුද්ධ ශාසනය ඉදිරියට යනවා කියලා වග කියන්නට පුළුවන්. ඒ නිසා සමහර ස්වාමින් වහන්සේලා ගංගාවලට ගිහිල්ලා උපසම්පදා කරනවා. ස්වභාවික සීමා. මුහුදට ගිහිල්ලා උපසම්පදා කරනවා. සමහරු කලාතුරකින් ගමේ කරනවා. අද ඒක වැඩි කෙරෙන්නේ නැහැ. නැත්තම් මේ වගේ සියම් නිකන් බද්ද සීමා බැඳගෙන ඒවල කටයුතු කරනවා. මේ තුනම පුළුවන්. මේ සියල්ල පුළුවන්. ඒ තමයි සීමාවේ වැදගත්කම. ඊට පස්සේ දැන් එනවා ගැටලුව. සීමාවක් තියෙනවා. සීමාවක් කියන්නේ හදාගන්න එකක්, සම්මත කරගන්න එකක්. මේ සීමාවේ විනය කර්ම කරනකොට තෙමෙනවා. උදුරු වෙනවා. අනුජානාවි වික්කවේ මහණෙනි මම අනුදැන වදාරනවා. සීමා මාලකයා. සීමා ගයක් එක විහාරෙට එක සීමා මාලකය දෙකක් බෑ. සීමා මාලකයක් අරගෙන. මොකද හේතුව සීමා මාලක දෙකක් තිබුණාම ඉස්සර ස්වාමීන් වහන්සේලා මේකේද අරකේද අරකේද කියලා පැටලෙනවා. නිසා එක සීමා මාලකයයි. විහාරයකට එකයි. තව විහාරයකට පුළුවන්. ලොකු සීමාවක් ඇතුලේ ලොකු සීමාවකට විහාර සීමා මාලක කීපයක් තියෙන්න පුළුවන්. ඔය විහාරයකට එක. සීමා මාලකයේ යනු භික්ෂුන් වහන්සේලාට විනය කර්ම කිරීමට සීමාව ඇතුලේ රැස් වෙන භූමිය. සීමා මාලකයේ සීමාවනේ. සීමා මාලකයේ ගයක්. ඒක ගොඩ නැගිල්ල. සීමාව තමයි අර මායිම් ඇතුලේ තියෙන. දැන් බලන්න කණු දකින්නවනේ ගල් කණු ටික. මේ තමයි සීමාවේ මායිම. ඕක ඇතුල තමයි සීමාව. ඔක ඇතුළ තමයි සීමා. පෘථුවියට බහිනවා මේ සීමාව. පොළොවට කොච්චර හැරුවත් සීමාව. උඩට යන්නේ නැහැ. හැබැයි මේ සීමාවේ ගොඩනැගිල්ලක් ගැහුවොත් තට්ටු 2යි 3යි උඩට යනවා සීමාව. ඒක තමයි හැටි. පොළොව යටට යනවා ගොඩනගන්න ගොඩනගන්න උඩට යනවා සීමාව. මේ ප්‍රදේශයේ ඇතුලේ තමයි විනය කර්ම අපි සිද්ධ කරන්නට ඕනේ. ඒ නිසා මතක තියාගන්න. සීමා මායලකයක් හදනවා කියලා කියන්නේ බුද්ධ ශාසනයේහි ජීවේ රකින්නවා වගේ වැඩක්. මොකද ඒ සීමා මාලකයේ තමයි මේ විනය කර්ම ටික කරෙන්නේ. පළවෙනි මම මාතෘකා වශයෙන් තිබුණු ගාථාව පාඩියක් වගේ මතකද දන්නේ. පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ වුණා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3 පිරිනම් පැවේ කොහිද? කුසිනාරා නුවරනේ. සමහරු ගිහිල්ලාද නේද? කුසිනාරා නුවර. කුසිනාරා නුවර පිරිනිවන් පෑවම බොහෝ සංඝයා රැස් වුණා බුදුරජාණන් වහන්සේට ගෞරව දක්වන්න. මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේත් රැස් වුණා. ඊට පස්සේ උන්වහන්සේලා තීරණයක් ගත්තා. අපි එකතු වෙලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය විනය සංගායනා කරමු, එක් රැස් කරමු, තීරණ ගමු. සාසුන් වහන්සේ පිරිනම් පාලද. ඊට පස්සේ මොකද උනේ? පිරිස රැස් වුණා රජගහ නුවර 500ක් තෝරගත්ත පිරිස. ඊට පස්සේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ 500ක් රහතන් වහන්සේලාගේ ප්‍රශ්නයක් ඇහුවා. අපි මොකද බුදුරජාණන් වහන්සේ කිව්වා මා විසින් යම් ධර්මයක් විනයක් දේශනා කරා නම් ඒක තමයි ශාස්ත්‍රය. අපි ඉස්සෙල්ලා සංගායනා කරන්නේ ධර්මයේද විනයේද කියලා හව ප්‍රශ්නය. ඔය ප්‍රශ්නේ. මොකක්ද ඉස්සෙල්ලා කරන්නේ ධර්මයේද විනයේද? මහා කාශ්‍යප ස්වාමීන්ගේ ප්‍රශ්නේ. සියලු මහා රහතන් වහන්සේලා එක අහණ්ඩින් විනයෝ නාම සාසනස්ස ආයු ස්වාමීනි, විනය කියන්නේ සාසනේ ආයුෂය, ජීව රුධිරය, ජීව නාලිය, මේක තමයි පණ. විනයේ තිතේ සාසනං තිතං හෝති, විනය රැකුණොත් සාසනේ රැකිනවා. ඒ නිසා මේ ඉස්සලම විනය සංගායනා කරන්න දුන්න ගරුත්වයේ පළවෙනි තැන කවුද ආවේ? ආනන්ද ස්වාමීන් වහන්සේ නෙවෙයි, උපාලි මහරහතන් වහන්සේ. ආරම්භ කළේ උපාලි මහරහතන් වහන්සේ පළවෙනි සංගායනාව. මුලින්ම සජ්ජායනා කරේ විනය. ඒක තමයි දීමු මුල් තැන. ඒ විනය ක්‍රියාත්මක කරන්න විනය පනවල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒක ක්‍රියාත්මක කරන්නේ කොහොමද? දැන් නීතිය පැනවුවට විවස්ථාවෙන් ඒක ආරක්ෂා කරන්නේ පොලිසිය නේද? අධිකරණේ නේද? සිස්ටම් එකක් තියෙන්න එපයි, ක්‍රමයක් තියෙන්න එපයි, ක්‍රමවේදයක් තියෙන්න එපයි. නීතිය එකක්, ක්‍රමවේදය තව එකක් නේ. කවුද, මොකද්ද මේ ක්‍රමවේදේ? කොතනින්ද බලේ දීලා තියෙන්නේ සංඝයාට? විනය කර්ම හරහා. විනය කර්ම කරන්නේ කොතන ඉඳන්ද? සීමාව ඉදගෙන. සීමාව පිරිසුදු වෙන්නට ඕනි, සීමාව හරියට රැකෙන්නට ඕනි, සීමාව හරියට බැඳලා තියෙන්නට ඕනි, ඒ සීමාවේ තැනක් තියෙන්නට ඕනි. ඒ නිසා මතක තියාගන්න, සීමා බන්ධවනවා කියන එක. සීමාවක් බඳිනකොට භික්ෂූන් වහන්සේලාට ආරක්ෂාව දෙනවා කියන එක, සමගිය දෙනවා කියන එක, ගමට එන ස්වාමින් වහන්සේලාගේ ඡන්දය ගන්න උදව් කරන එක, නැත්නම් ඒක ඒ වෙලාවේ වළක්ව ගන්න එක, මේ හැම එකක්ම උනේ සීමාව බඳි. සීමාව බඳින්න උපකාර වෙනවා යන්නේ ශාසනය රකින්න උපකාර කරනවා කියන එක. ඒ සීමාව ඇතුලේ සීමා මාලක හදනවා කියලා කියන්නේ විනය කර්ම කරන්න පහසුකම් සලසනවා කියන එක. විනය කර්ම හරියට කෙරුණොත් තමයි අර ශික්ෂාපද ටික රැකෙන්නේ. අපිට හිතෙන්න පුළුවන් සමහර දාට විනය රැකෙනව අඩුයිනේ. ඒකට හේතුව විනය කර්ම ක්‍රියාත්මක නොවීම. එච්චරයි. හරියට යන්නේ නැත්නම් ශික්ෂාපද ටික විනය කර්ම තමයි හරිගස්සන්න දීලා තියෙන ක්‍රමය. දඬුවම් හරිගස්ස, දඬුවම් ගැලවීම, දඬුවම් දීම විනය කර්ම. ධර්ම විනය අධ්‍යාපනයේ තව එකක් ඒක දෙන්නට ඕනේ. ඒකෙන් තමයි මේක පදනම හැදෙන්නේ. නමුත් එහෙමත් හැදෙන්නේ නැත්තම් මොකද්ද ක්‍රමය? අධ්‍යාපනයේ දෙනවා. නමුත් පොලිසියෙන් තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. මේක ආරක්ෂා කරන අධිකරණය ඕනේ. සංඝයාට විනය කර්ම තුලින් තමයි මේ බලය දීලා තියෙන්නේ. විනය කර්ම කෙරෙන ප්‍රමාණය අඩු වෙන්න විනය රැකෙන එක අඩු වෙනවා. පොලිසිය ක්‍රියාත්මක නොවෙන්න නීතිය කඩනවනේ, නීතිය කැඩෙනවනේ. අධිකරණ පද්ධතිය ශක්තිමත් වුනේ නැත්තම් නීතිය කැඩෙනවනේ. එන සංඝයා ඉන්නවා. සංඝයා විනය කර්ම කළ යුතුයි. විනය කර්ම කරනකොට තමයි ශික්ෂා පද්ධතික රැකෙන්නේ, ශික්ෂා ගෞරවය එන්නේ. ඒක අධ්‍යාපනයේ වෙනම දෙයක්. ඒක දෙන්නට ඕනේ ධර්ම අධ්‍යාපනයේ. ක්‍රියාත්මක කරන විනය කර්ම තුළින් ඒ විනය කර්ම කරන සීමාවක් ඕනේ. ඒ සීමාවට සීමා මාලකයක් ඕනේ. එතස මතක තියාගන්න, සීමා මාලක හදනවා කියලා කියන්නේ විනය කර්ම කරන්න පහසුව දෙන එක. විනය කර්ම හරියට කෙරෙනවා කියන අපේ ස්වාමීන් වහන්සේ, දැන් ලොකු ස්වාමීන් වහන්සේ මහින්ද ස්වාමීන් වහන්සේ කිව්වා දැන් ඊළඟ පාර පවාරණය මෙතන අපි කරන්නේ. මේ විනය කර්ම කියන්නේ මේ තමයි සාසනය දියුණු කරනවා කියන්නේ. මතක තියාගන්න. සාසනය දියුණු වෙන්න අත්‍යවශ්‍යම අංගයක් විනය කර්ම කෙරෙන්නට ඕනේ. එහෙනම් දන්නේ නැද්ද වෙන්න ඇති විනය කර්ම දෙන උක්කේපණියක් වෙන්නේ නැහැද? පබ්බාජනියක් වෙන්නේ නැහැද? විනය කර්ම කිහිපයක සාසනය වෙන්නේ. ඒ විනය කර්ම ටික කෙරෙනකොට තමයි විනය රැකෙන්නේ. ඒකෙන් තමයි සංඝ සමග්‍රිය ආරක්ෂාව. එනිසා විනය කර්ම කරන්න යම් යම් ප්‍රමාණ වලින් හෝ විනය කර්ම කරන්න පරිසරය හදනවා නම් මේක ශාසනය රැකෙන්න උරදීමක්. එනිසා භික්ෂුන් වහන්සේලා දේශනා කරා රහතන් වහන්සේලා මේ ශාසනය රැකෙන්නේ විනය රැකුණොත්. මතක තියාගන්න විනය රකින්නකොට ශික්ෂාපද රැකීමත් එකක්. ඒක භික්ෂුවගේ පෞද්ගලික වගකීම. පෞද්ගලිකව වග කියන්න පුළුවන් තමන් නීතිය රකින්නවා. නමුත් රටක් වශයෙන් ගත්තම මොනවා හරි යාන්ත්‍රණයක් තියෙන්න වෙනව නේද මේක ආරක්ෂා කරන්න? මොකද හැමෝටම බැහැනේ මේක පෞද්ගලිකව රකින්න. කොයි දේ යාන්ත්‍රණයේ බුදුරයන් වහන්සේ දුන්නේ විනය කර්ම. මේ යාන්ත්‍රණයේ ඇතිකල්හි තමයි සංඝයා නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එනිසා සංඝයාගේ සාමූහික විනය රකින්න තැන විනය කර්ම එක කරන තැන සීමාව ඒකට දෙන පිළිසරණ සෙවන ඔබ හදන සීමාවලක විනය කර්ම උනත් නැතත් පින සිද්ධ වෙනවා. මේ බලාපොරොත්තුව විනය කර්ම වැඩි වැඩියෙන් සිද්ධ වේවා. උපෝසත කෙරේවා, පවාරණ සිද්ධ වේවා, විනය කර්ම සිද්ධ වේවා, උපසම්පදා මගේ සීමා අපි හදන සීමා මාලකේ සිද්ධ වේවා. වෙන්න වෙන්න මතක තියාගන්න. වෙන්න වෙන්න ශාසනය රැකෙනවා. ශාසනය රැකෙනවා. ඒ ශාසනය එහෙම රැකෙන්න රැකෙන්න ඉන්න භික්ෂූන් වහන්සේලාගේ විනය එන්න එන්න වර්ධනය වෙනවා. භික්ෂුන් වහන්සේලා ලජ්ජී පිරිසක් වෙනවා. ලජ්ජී කියලා කියන්නේ ශික්ෂා ගෞරවය, විනය ගෞරවය, විශේෂයෙන් විනය කර්මවලට ගෞරවය. මතකද විනය කර්මවලට ගර්හා කරන්නට බෑවත්. විනය කර්මයක් වෙලා තියෙනවා ඒක හරියට වුන්නේ නැහැ, හරිය පටන් ගන්න ඕනේ කියලා දැන දැන කිව්වොත් එවත්. විනය කර්මවලට ගර්හා කරන්නට බෑ. කාරක සංඝයාට බනින්න බෑ. අධිකරණයට බනින්න බෑ නේද? විනය කර්මයේ කරපු කාරක සංඝයාට බනින්න බෑ. බැන්නොත් එවත්. ඒ අවතල අපිට දැනුවන් දෙන්න පුළුවන්. ආපෞඩ් විනය කර්මයේ ගන්න කියන්න බෑ. දැන දැන වුණා කියලා. එහෙම බෑ. දෙපාරක් විනය කර්ම කරන්න බෑ. එක මිනිහට දෙපාරක් දැනුවන් කරන්න බෑනේ. දෙපාරක් විනය කර්ම කරන්න බෑ එකම දෙයක. ඒ නිසා මේ විනය කර්ම කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන විශේෂම සිද්ධිය. ඒ විශේෂම සන්තිද්ධිය තමයි ඔබල උපකාර ගන්න. ඉතින් ඒක භික්ෂුන් ලැජ්ජී වෙනවා. ලැජ්ජා නැතර පාපේට ලැජ්ජා වෙනවා, බය ඇති වෙනවා. නිකන් ලැජ්ජී කියලා කියන්නේ. අපි කියන්නේ ලැජ්ජයි කියලා කියන්නේ නිකන් ඒක ටිකක් පහත් නේ. සමහරක ලැජ්ජා බය තියෙන හැදිච්ච කෙනෙක්. ඒක හොඳ එකක්. සමහරකට ලැජ්ජයි පිලිසෙන්. මේ ලැජ්ජාව කියලා කියන්නේ මෙතන ලැජ්ජාව කියලා කියන්නේ පාපේට බය වීම, විනයට ගරු කිරීම, විනයට විනය කැඩීමට ලැජ්ජාව ඇති. ඊට පස්සේ සංගායනාව සියල්ල සිද්ධ කරලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආපහු සංඝයාගෙන් ඇහුවා කවුද මේ ශාසනය අනාගතේ රකින්නේ? අපි පස්සේ දෙනාවිල සංගායනා කරලා පදනමක් හදලා දුන්නා. අපෙන් පස්සේ ක උන්නාසයෙන් ඉන්නකම් මේක රැකෙනවා. උන්නාස දනන රහතන් වහන්සේ කවුද රකින්නේ මේක? අපෙන් පස්සේ කවුද රකින්නේ? රහතන් වහන්සේ රකින්නවා කිව්වේ නැහැ. මොකද හැමෝටම රහත් වෙන්න බෑ. මාර්ගඵල ලාගින් ලැබෙනවා කිව්වේ නැහැ. එහෙම නැහැ. 500 නම්ම තුන් පාරක් කිව්වා. දෙපාරක් තුන් පාරක්. ලජ්ජී රක්කිසන්ති, ලජ්ජී රක්කිසන්ති, ලජ්ජී රක්කිසන්ති. ශික්ෂා ගෞරවය, විනය ගෞරවය ඇති භික්ෂූන් මේක රකින්නේ. මේ ශාසනය රකින්නේ සංඝයා. මේ ශාසනයේ සියලු බලය තියෙන සංඝයා. මේක ශාසනය රකින්නේ සංඝයා. මේ ශාසනයේ සංඝයා රකින්න මොකක්ද නැත කියනවා මම? විනය කර්ම කෙරෙන්නට ඕන. ශික්ෂාපද රකින්නට ඕන. ඒකට සියල්ලට පදනම ධර්ම අධ්‍යාපනය දෙන්නට ඕන. එතකොට නේ දන්නේ විනය කර්මය මොකද්ද කියලා. එතකොට නේ දන්නේ හරියට විනය කර්මය කරන්නේ කොහොමද කියලා. එතකොට නේ දන්නේ ශික්ෂාව කැඩෙනවද නැද්ද කියලා. සා බුද්ධ ශාසනේ පරියප්තිය තියෙන්නට ඕන. ශාසනේ ස්වාමීන් වහන්සේලා ඉගෙන ගන්නට ඕන. ඒ නිසා අපේ පොඩි ස්වාමින් වහන්සේලා පිරිවෙන්වල මේ අධ්‍යාපනය ලබන්නට ඕන. හොඳට මතක තියාගන්න. ලැබෙන්නට ඕන. බුරුම රටේ සමහර භාවනා ගුරුවරු ප්‍රසිද්ධ ධර්ම කතිකයෝ මිනිස්සු පුදුම විදිහට දන් දෙන්නේ. එක ධර්ම කතිකයට පුදුමාකාර විදිහට අනුග්‍රහ කරන්නේ. ඒ රටේ හැටි. සමහර ස්වාමීන් වහන්සේලා කියනවා මේ අනුග්‍රහයන් අපිට නෙවෙයි පරියත්ති මධ්‍යස්ථාන වලට කරන්නේ. ස්වාමීන් වහන්සේලා ඉගෙන ගන්න තැන් වලට කරන්නේ. ඇයි ඒ? එතන හැදුනොත් තමයි මේ සියල්ල හැදෙන්නේ. වික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනය ඉතා වැදගත්. වික්ෂුන් වහන්සේලාගේ ඉගෙන ගැනීම ඉතා වැදගත්. වික්ෂුන් වහන්සේලා හරියට ඉගෙන ගන්න මේ ගිහි මිනිස්සු දන්නවා මේ ස්වාමීන් වහන්සේලා හරියට ධර්ම විනී ඉගෙනගෙන විනය ඉගෙනගෙන ධර්මයේ ඉගෙනගෙන කටයුතු කළොත් තමයි අපේ දරුවන්ටත් බණක් අහන්න කෙනෙක් ඉන්නේ. අපි නම් දැන් බණ අහයි. අපි ඉවරනවා දවසක. අපේ දරුවෝ බණ අහන්නේ කාගෙන්ද? මේ අද සාමනීර පොඩි හාමුදුරුවන්ගේ දාට. නේද? හිතන්න පොඩ්ඩක්. අද පොඩාර අපිට ඉන්නේ පුතෙක් වගේ අපේ දරුවෙක් වගේ හොරතල් කරන්න අපිට හිතෙන්නේ. නමුත් ඔබගේ දරුවා, ඔබගේ අනාගත පරපුර, ඔබ අද ලොකු ස්වාමීන් වහන්සේ ගරු කරන වශයෙන්ම ඒ පොඩි ස්වාමීන් වහන්සේ දාට මහා තෙරවැළක් කියලා උන්වහන්සේ ඉගෙන ගත්තොත් තමයි අපේ දරුමුණු පුරන්ට බණ අහන්න පුළුවන්. දරුවෝ ගැන හිතලා සාසනයට අනුග්‍රහ කරනවා ඒක. ඉනිස මතක තියාගන්න භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනයත් ඒකම සමගාමීව වැඩ කරන්න ඕන දෙයක්. මේ නිසා අපි මතක තියාගන්නට ඕනේ ඉංගඩ දවසේදී අපේ හෙට දවසේදී විශේෂ පුණ්‍ය කර්මයක් සිද්ධ වෙනවා. අපේ ආචාර්ය රංගකරන් සූර්ය මහත්මයාගේ දායකත්වයෙන් මෙදිහත් වීම විශේෂයෙන් එතුමාගේ දයාබර බිරිඳ තුෂාරි කලන් සූර්ය මැතිණියත් එකතු වෙලා තවත් හිත මිත්‍රාදීන් එකතු කරගෙන විශේෂ පුණ්‍ය කර්මයක් ලෙස අපේ නාගමහා විහාරයේහි 1927 සම්මත කරන්න යෙදුණු වෙබුත්තල ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ විසින් සම්මත කරන්නට යෙදුණු මේ සීමා මාලකය සමූහණය කරලා පරණ සැක දුරු කරලා සම්මත කරලා නේද මේවා හිටවලා කණු හිටවලා ඒ සම්මත කරපු සීමා මාලකේ ස්වාමින් වහන්සේ කීවා ඉස්සර මේ ප්‍රදේශයේම නේද වස් සමාදන් වුණා උපෝසථය කරන්නේ මේ සීමා මාලකේ කියලා. ඒතර මේ සීමා මාලකේ කාලයක් ඇද්දී ඕන එකක් ගරා වැටෙනවනේ. මාලකේ කන්නට සීමාව නැති වෙන්නේ. ඔය ගල් ටික ඉදරුවත් සීමාව නැති වෙන්නේ. ඒක හැටි. ඔය ටික පෙරළුවත් සීමාව නැති වෙන්නේ. දැන් ඒක පිළිසකර කරලා ඉතාලම අලංකාර ලෙස අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා තිබලු දිව්‍ය ලෝකෙන් කොටසක් කඩන් වැටෙනවා වගේ ලස්සනයි ඒතරම. දැන් ලස්සනට අපේ නිර්මාණ ශිල්පියත් එකතු කරගෙන නේද මහත්මයාත් එකතු කරගෙන අපේ රංගකලාසූරි මහත්මයා ඉතාලම දායකත්වය ලබා දෙමින් පිරිසත් සමග එකතු වෙලා මේ ඉදිකිරීම සිද්ධ කරන්නට යෙදුනා. ඉතාලම අලංකාරයි. ඉතින් ඒ පුණ්‍ය කර්මයේ හිට වෙන වටිනාකම ගැනයි මට වචනයක් කියන්නට ඕන. මේ මහත්තුරු මෙහි ඉඳලා කොළඹ ජීවත් වෙන ඔය පින්වතුන් තමයි මේ ප්‍රදේශයේ ඉන්නේ නේද? ඔය පින්වතුන් තමයි මේ ප්‍රදේශයේ ඉන්නේ. ඔය පින්වතුන්ගේ තමයි මේ ස්ථානය. ඔය පින්වතුන්ගේ තමයි මේ පන්සල. ඒ නිසා මතක තියාගන්න. ඔය පින්වතුන් තමයි අනාගතයේ මේ සීමාව රැක බලා ගන්න. මේකේ වටිනාකම දැනගන්න. සීමාවක් කියන්නේ මෙහෙම තැනක් කියලා. අපේ සාමාන්‍යයෙන් ලොකු ස්වාමින් වහන්සේලා අතර අදහසක් තියෙනවා. සමහර ලොකු ස්වාමීන් වහන්සේලා අතර අදහසක් තියෙනවා මේ සීමා මාලකේ විශේෂයෙන් දෙවි දේවතාවුන් වැඩ ඉන්නවා කියලා. මොකද හේතුව මේ සීමාවේ තමයි උපෝසථය කරන්නේ. උපෝසථය කරනකොට පිරිසුදු වෙනවා සීල ටික. වරදවල් අඩු කරගෙන. විශේෂයෙන් මේ සීමා මාලකේ දෙවි දේවතාවුන් වැඩ ඉන්නවා. සීමා මාල අපේ ස්වාමීන් වහන්සේලා අදහසක් තියෙනවා. ඒ නිසා මහත්තුරු කොළඹ ඉන්නේ. ඔය කට්ටිය මෙහි ඉන්නේ. ඔය කට්ටියගේ මේ විහාරය. ඔය කට්ටිය මේ ඔබ ඔය පින්වතුන් මේ සීමාව රැක බලා ගන්න. ඒ නිසා මේ සීමාවේ වටිනාකම දැනගන්න. දරුවන්ට කියලා දෙන්න. මේ කියව බණ සියල්ල මතක තියෙන්නේ නැති වෙයි. නමුත් අඩුම තරමේ මතක තියාගන්න මේ සීමාවේ තමයි සංඝයා විනය වැඩිලික කරගන්නේ. මේ සීමාවල තමයි ශාසනය ආරක්ෂා වෙන්නේ කියන එක මතක තියාගන්න. මේ සීමාවට වැන්දක් පින් මතක තියාගන්න. මොකද මේ සීමාව අපේ ශාසනය රකින්න තැන. ඒ නිසා හෙට මේ සිද්ධ වෙන පින්කම තාම සතුරු සිතින් තම තමන් සිද්ධ කරගත්තාසේ අනුමෝදන් වෙන්න. ඉදිරියේදී මේ සීමාව රැකබලා ගන්න, මේ සීමාව ආරක්ෂා කරගන්න. ඒ මතක තියාගනි, සීමාව අතුගෑවත් ඔබ මකුළු දැල් කැඩුවත් පිරිසුදු කරත් හේදුවත් ඒ හැමතැනකම මේ අපි රකින්නේ බුදුන් ශාසනයේ ජීවනාලිය බඳු තැනක් කියන එක සිහි තබාගෙන ඒ කටයුතු සිදු කරන්න. ඉතින් 1927 සම්මත කරපු සීමාව ඉතාම ලස්සනට පිළිසකර කරලා අලංකාරවත් ලෙස සකස් කරලා තියෙනවා. අපිත් ඒක ඉතාම ඉතසිතින් අනුමෝදන් වෙනවා. හෙට දවසේ මේ පුණ්‍ය කර්මය සිද්ධ වෙනවා. ඉතින් විශේෂයෙන් අපි ඒකදී සීපත් කරන්නට ඕනේ. මේ සීමාව මෙහෙම පිළිසකර කරන්න පුළුවන් උනේ මේ විහාරස්ථාන මනාකොට ආරක්ෂා වෙලා තියෙන නිසා. ඒ නිසා අපේ ගෞරවනීය ඒ මහවැව ලොකු ස්වාමින් වහන්සේට අපි ආශිර්වාද කරන්නට ඕනේ. ස්වාමින් වහන්සේලා මේ ස්ථානයන් ඉතාම හොඳින් රැකබලාගෙන, පෞරාණික ස්ථානයන් රැකබලාගෙන මේ ආරක්ෂා කරගන්න නිසාම, මේ පින් උතුට යහමඟ පෙන්වා දෙන නිසාම තමයි මෙවන් වූ පුණ්‍ය කර්මයක් මේ තැන්වල ස්ථාපනය කරන්න පුළුවන් වුණේ. ස්වාමින් වහන්සේ ඉතාම හොඳින් තමන්ගේ ශිෂ්‍ය පිරිස හදා ගනිමින්, ඔවුන්ට යහමඟ පෙන්වමින් ඒ කටයුතු කරගෙන වැඩ සිටිනවා. ඉතින් උන්වහන්සේට ඉදිරියේදී බලාපොරොත්තු වෙන පරිද්දෙම මේ ප්‍රදේශයේ මහා සංඝ රත්නයත් රැස් කරවගෙන නැවත නැවත විනය කර්මවලට හුරුභාවය ඇති කරවමින් මේ ප්‍රදේශවල ශාසනය නගා සිටවන්නට හැකියාව ලැබේවා. ස්වාමින් වහන්සේලාගේ ශාසනය දියුණු වෙන්නට ප්‍රදේශවාසීන්ට එයින් සිත ශාන්තිය සැලසෙනවා. ඉතින් අපේ ස්වාමින් වහන්සේලා ගන්නා වූ මේ විශිෂ්ට උත්සාහය අප සෑම දිනාම සතුටු සිතින් ආශිර්වාද කරන්නට ඕනේ. අපේ ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් මේ ශාසන සේවාවන් සිද්ධ කරගෙන යෑමට ශක්තිය, ධෛර්යය, වාසනාව, රත්නත්‍රේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා කියලා අපි සෑම දිනම ආශිර්වාද කරන්නට ඕනේ. ඒ වගේම අපේ වැඩ සිටින්නා වූ අනෙකුත් සියලුම ස්වාමින් වහන්සේලාත් මේ ස්ථාන ඉතාම හොඳින් රැකබලා ගනිමින්, පිරිසුදු කරමින් ඒ සියලු කටයුතු සිද්ධ කරනවා. ඒ ස්වාමින් වහන්සේලාගේ සියලුම සම්‍යක් ප්‍රාර්ථනා ශාසනික අභිමතාර්ථයන් මුදුන් පමුණවා ගන්නට මේ කුසලයෝ එකලෙස හේතු වේවා, වාසනා වේවා කියලා සෑම දෙනාම ආශිර්වාද කරන්නට ඕනේ. ඒ වගේම මේ සියලු පින්කම් දායකත්වයේ ධර්මයෙන් සිද්ධ කරන්නට යෙදුණු අපේ ආචාර්ය රංග කලන්සූරිය මහත්මයා, ඒ කලන් කුචාරි කලන්සූරිය මෙතනිය, ඒ වගේ මේ ඉදිකිරීම ආදී සිද්ධ කරා වූ අපේ සියලුම මේ මහත්මයා ඇතුළු හැම සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ සිද්ධ කරන්නට යෙදෙන මහා නාර්ගයේ වූ පුණ්‍ය කර්මයෙන් තම තමන්ගේ ජීවිතවලට තව තවත් බුද්ධ ශාසනය ලං කරගන්නට හැකියාව ලැබේවා, ධර්ම මාර්ගයේ දෙන්නට හැකියාව ලැබේවා. සිදු කරන සියලුම ලෞකික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන මෙලව දියුණුව, පරලොව සුගතිය, කෙලවර නිවනම සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරන්නට ඕනේ මේ සීමා මාලකේ ස්ථාපනය කරන්න ඉදලා තියෙන්නේ 1927 අපේ බුත්තද ශ්‍රී මංගල මහානායක ස්වාමින් වහන්සේගේ උපදේශයේ පරිද්දෙන් ඉති උන්වහන්සේ ඉන්නා වූ තැනකින් මේ පිනත් සාධු සාධු කී අනුමෝදන් වීමෙන් ස්වාමින් වහන්සේගේ භව ගමන සුවපත් වේවා, සසර ගමන සුවපත් වී ඉක්මනින්ම ප්‍රාර්ථනීය බෝධි ඥානියකින් නිවණින් සැනසෙන්නට හැකියාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම මෙතෙක් කල මේ විහාරස්ථානයේ වැඩ සිටියා වූ සියලුම සංඝ පීත්‍රුන් වහන්සේලාත් මේ පින්කම අත්මෝදන් වීමෙන් ඒ සියලු දයා වහන්සේලා ගේම භව ගමන සුවපත් වේවා, ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින්ම නිවණින් සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. විශේෂයෙන් මේ විහාරස්ථාන ඉදිකිරීමට දායකත්වයේ දරුවා වූ පුරාණේ ඒ මහානාග යුවරජතුමාගේ පටන් මේ විහාරස්ථානයේ පිළිසකර කරමින් ඒ ධාතු තැන්පත් කරමින් ඒ සියලු කටයුතු සිද්ධ කළා වූ සියලු රජදරුවන්ට, සියලු අමාත්‍යවරුන්ට, සෙන්පතිවරුන්ට, දායකකාරකාදීන් ඉන්නා පින් බලාපොරොත්තුෙන් සිටී නම් ඒ සියලු දෙනා වහන්සේලාම සාදු සාදු කියා පින අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනයේ වී මේ ධර්ම දේශනා මේ කුසලයක් හිතසිදු කරන්නා වූ සීමා මාලක පූදාවත් සාදු සිතින් අනුමෝදන් වෙත්වා කියලා ආශිර්වාද කරමු. විශේෂයෙන් ලංකාදීපයේ තථාගතයන් වහන්සේ වැඩමවා වදාළා වූ තුන්වෙනි ගමනේදී පූජනීය ස්ථානයට පත් කර වූ ස්ථානයක් ලෙස තමයි මේ ස්ථානය දැක්වන්නේ. තථාගතයන් වහන්සේ සමාපත්ති සෝයෙන් වැඩ සිට මේ ප්‍රදේශයට අධිග්‍රහිත වූ මහින්ද දිව්‍ය රාජයාට මේ ස්ථානය ආරක්ෂා කරන්නට පවරා තිබෙනවා. ඉතින් එතුමාට ඒ දිව්‍ය රාජයා තින්නා උතනකින් සාදු සාදු කියා මේ පින අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් දිව්‍යමේ ආයු වර්ණ සබ්බල ප්‍රඥාවන්ගින් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම පින්වත් හැම දිනාගේම මේ ප්‍රදේශයේ අධිගෘහිතව වාසය කරන ස්කන්ධ කුමාර දිව්‍ය රාජයාත් මේ පින අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් එතුමාගේ සියලුම දිව්‍ය සම්පත්ති අභිවර්ධනය වේවා. බුද්ධ ශාසනය ශ්‍රී ලංකා ද්වීපයේ ආරක්ෂා කරත්වා. දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනය ආරක්ෂා කොට ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා ස්කන්ධ දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ විහාරස්ථානයේ අධිගෘහිත වූද ආත්මාරක්ෂක වූද ලෝකපාලක වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝ දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ පින්වත් හැම දිනාගේම නමින් මිය පරලොව ගිය විශේෂයෙන් අපේ රංග කලන්සූරිය මහත්මයාගේ තුෂාරි කලන්සූරිය මහත්මියගේ දෙමාපියන් සියලු දෙනාම මේ පින් දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සියලු දෙනාම ඉන්නා වූ තැන් වලින් සැපවත් භාවයට පත් වී භවගමන සුවපත් වී නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ධර්ම ඒ වගේම තවත් දායකත්වය ආදී දරුවා වූද ඉදිකිරීම ආදී සිදු කරා වූද ඒ වගේම ධර්ම ශ්‍රවණය කරා වූද පටිගත කිරීම ආදී සිද්ධ කරා වූද හැම සියලු දිනාටම දිනාගේම නමින් මිය පරලොව ගිය ඥාති වර්ගයාද මේ පින් අනුමෝදන් වෙත්වා. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනේ වී නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් හිතාහිත මෙදහත් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා තිසරණ සරණ යෙත්වා කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් මේ පූජාව සිදු කරන්නා වූ ඒ රංග කලන්සූරිය මහත්මයා ප්‍රදාන ඒ කලන්සූරිය මෙතනිය ප්‍රදාන දායක දායිකාවන් හැම දිනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූ හැම දිනාටමත් ඒ ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නයටත් මම ආශිර්වාද කරනවා. පින්වත් හැම දිනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු ගේදොර වැඩ කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගොවිතැන්පත් කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. පෙරණ හුස්ම රැල්ලක් ගානේ ගෙවෙන තත්පරයක් ගානේ තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභාව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස විස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. මෙලොව උපපීලක උපඝාතක කර්ම විපාකයන් යටපත් වේවා. උපස්තම්භක කර්ණයන් නැවත නැවත මතු වේවා. ඒ වගේම මෙලවදී තව තවත් උතුම් ලෙස ධර්මඥාන භාවනාඥාන දිනු කරගන්නට සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මියෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දිනු වෙත්වා. උපනුපන්න ආත්ම භාවයන් හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිરૂප දේශ වාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණ ඥානේ සහ සම්මා දිට්ඨිය ඇති උපත ලබා සෝසේ පාරමී සපුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේසනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගමු. එසේ ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසත්ථාච බුම්මත්ථා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසත්ථා ච බුම්මත්ථා දේවානාග මහින්దికා
පුඤ්ඤන්තං අනුමෝදෙන්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනම් ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදෙන්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා අස්මින් පදේසේ ච විහාරේ ච අදිවත්තා ච දේවතා අනුමෝදිත්වා නිමං පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ජතු.